අද අපි සූදානම් ක්‍රීඩා පිටියේ තතුවිත් විමසා බලන්නට අපි පළමුවෙන්ම යන්නේ ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ක්‍රීඩා පිටියේ මතභේදාත්මක එහෙම නැත්නම් ගෙවියන සතියේ කතාබහට ලක්වුණු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව කතාබහ කරන්නට අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති විශේෂයෙන්ම අපි දන්නවා මේ දේශපාලනික වශයෙන් කතාබහට ලක්වුණු කාරණා තමයි පසුගිය වකවානුව තුළ හම්බන්තොටේ දිවුණු ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හම්බන්තොටේ දිවුණු වරාය, ඒ වගේම මේ වන විට යම්කිසි ආකාරයක කතාබහක් ඇතිවෙමින් තිබෙනවා සූර්යවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන්. මේ ක්‍රීඩාංගණය කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා යොදාගත හැකේ කියන කාරණය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුව තුළත් යම්කිසි ආකාරයක කතාබහක් ඇතිව තිබුණා. අපි දැනගන්නට කැමති රංගන, මේ කතාබහ ආරම්භ වීමට හේතු පාදක වුණු කරුණු කාරණා මොනවද කියලා?
ඔව් සංජය, ඔබ සඳහන් කළ ආකාරයටම පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටියේ තොරතුරු වලට සාපේක්ෂව වැඩියෙන් කතාබහට ලක්වන්නේ ක්‍රීඩාවට සම්බන්ධ දේශපාලනයට අදාළ තොරතුරුයි. විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වුණා. මෙහිදී ඔහු පළමුවෙන්ම හම්බන්තොට වරාය, ඉන් අනතුරුව හම්බන්තොට ගුවන්තොටුපළ නිරීක්ෂණයට ලක් කළා. මෙහි ඉදිකිරීම පිළිබඳවත්, එහි අනාගතයේදී ගත හැකි ප්‍රයෝජන පිළිබඳවත් සොයා බලන්නට ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ චාරිකාවේ දුනේ හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයටයි. මෙන්න මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම සහ ඉදිරියට මෙම ක්‍රීඩාංගණය පවත්වාගෙන යාම, මෙම ක්‍රීඩාංගණයේදී තරඟ පවත්වන්නේ කොයි ආකාරයටද, මෙම ක්‍රීඩාංගණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ආදායමක් ලබා ගන්නේ කොයි ආකාරයටද යන කාරණා පිළිබඳව සොයා බැලීම සඳහායි ඔහු මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වුණේ. මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාත් එක් වී සිටියා. මෙහිදී තිලංග සුමතිපාල මහතාගෙන් ඉදිරිපත් වූ පළමු යෝජනා වූයේ මෙම ක්‍රීඩාංගණය අවට ඉතාමත්ම ආසන්න ප්‍රදේශයෙන් සංචාරක කණ්ඩායම් වලට නවාතැන් ගත හැකි ඉහළ මට්ටමේ පහසුකම් සහිත හෝටලයක් ඉදිකර දෙන ලෙස මෙම යෝජනාවට අග්‍රාමාත්‍යවරයාගේ කැමැත්ත පළ වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගණය ආසන්නයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් ගත හැකි ඉහළ මට්ටමේ පහසුකම් සහිත හෝටල් සංකීර්ණයක් ඉදිවීමට නියමිතයි. නැතිනම් සංජය, මේ වන විට අදාළ ක්‍රීඩකීන්ට සංචාරක කණ්ඩායම් වලට කිලෝමීටර 40ක් පමණ දුර ගෙවා තමයි අදාළ හෝටලේ නවාතැන් ගැනීමට සිදුවන්නේ. කෙසේ වෙතත් මේ ආශ්‍රිතව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. එහිදී එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා සිටියා කොයි ආකාරයෙන්ද මේ ක්‍රීඩාංගණය ඉදිරියට යොදා ගන්නට බලාපොරොත්තු වන්නේ කියන කාරණාව අපි පළමුවෙන්ම යොමු වෙමු. හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නය වෙත.
මහත්තුමා කිව්වා මේ ක්‍රීඩාංගණය ඉදිකරන්න වැය කරපු මුදල මිලියන 4283යි කියලා. මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාංගණය මංගල කටයුතු වලට බදු දෙනවා කියන එක හාස්‍යයට කරුණක්. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලය රුපියල් 5000 එකතු කරන තත්ත්වෙට මේ ක්‍රීඩාංගණය පවත්වගෙන යනවා කියන්නේ විහිළුවක්. මේ ලෝක කුසලානයේ දිනපු රටක් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය මේ තත්ත්වයට අරන් ගියම මං හිතන්නේ විහිළුවක්. මේ මංගල උත්සව සඳහා බදු දීම නතර කරන්න ඉදිරියේ පියවරක් ගන්නවා, නැත්නම් ඔක දිගටත් කරගෙන යනවා.
එහිදී හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයට ක්‍රීඩා අමාත්‍ය දයාශ්‍රී ජයසේකර මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නා.
මම කියන කැමති මේකෙදි මේ සම්බන්ධ විශේෂ පරීක්ෂණ ගණනාවක් දැන් සිද්ධ වෙමින් තිබෙන්නේ. මේ ක්‍රීඩාංගණය තවදුරටත් ශක්තිමත්ව කරගෙන යන්න අපේ ගරු අග්‍රාමාත්‍යතුමා ගිය සතියේ සංචාරයක් කරා. ඒ අනුව එතුමා උපදෙස් දුන්නා වහාම මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු කරන්න. විශේෂයෙන් ඒකට අවශ්‍ය කරන අවට හෝටල් නැති එකේ ලොකු ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. ඒ නිසා මම හිතන්නේ ඒ සඳහා ළඟින් අවටින් අවශ්‍ය කරන හෝටල් පහසුකම් ටික හදන්න පළවෙනි එක. දෙවෙනි කාරණේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අදහසක් තිබෙනවා, විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් විවිධ පුහුණු පවත්වන ආයතනයක් බවට මේක පත් කරන්න පුළුවන් අවශ්‍ය වාතාවරණය සකස් කරන්න කියලා. ඒ අනුව අපි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමාත් එක්කත් සාකච්ඡා කරලා ඒ සම්බන්ධව අවශ්‍ය කරන පියවර ගරු අග්‍රාමාත්‍යතුමාගේ අදහස් අනුව අරගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දැනට ඉතින් හම්බෙන රුපියල් 10000 නොගෙන ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. දැනට ඒකත් අරගෙන ඉතිරි වර්ධනයන් සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා මම විශ්වාස කරා.
එවගේම රංගන, පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා ශ්‍රී ලංකාව තුල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාව නැගීමට ජනාධිපති ක්‍රීඩා සම්මාන උල්ලක් පැවැත්වීමට රජය පියවර ගන්නා බව. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණා.
ඔව් සංජය, පළමුවෙනිම පාවට තමයි ශ්‍රී ලංකාව තුල ජනාධිපති ක්‍රීඩා සම්මාන උල්ලක් පැවැත්වෙන්නේ. මෙම සම්මාන උළෙල පැවැත්වීමට නියමිතයි. එළදෙන මැයි මස 13 වන සිකුරාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම සංජය පසුගියදා නිමාවට පත්වුණු 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 25ක් සමගින් සමස්ත තරගාවලියේ දෙවන ස්ථානය හිමි කර ගන්නට සමත් වුණා. මේ රන් පදක්කම්, රෙදි පදක්කම් සහ ලෝකඩ පදක්කම් හිමි කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහකත්වයෙන් ත්‍යාග මුදල් පිරිනැමීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය සතියේදී ප්‍රකාශ කළා. ඒ අනුව අද සවස අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ ත්‍යාග මුදල් ලබා දීමට නියමිත බව මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
රන්, රිදි සහ ලෝකඩ පදක්කම් ගත්ත සියලුම ක්‍රීඩ ක්‍රීඩිකාවන් ඇගයීමේ වැඩපිළිවෙල පවත්වනවා අරලියගහ මන්දිරයේ තියෙන විශේෂ ශාලාවේදී. අද මම ගොඩක් සන්තෝෂ වෙනවා, විශේෂයෙන් චම්පිකරණෝ කැමතුමා, වේගවත්ම ධාවන ශූරියටත් වේගවත්ම ධාවන ශූරයාටත් එතුමා වෝටර් සෙජ් එකෙන් අනුග්‍රහය දෙන්න ඔන්න එතුමා පළවෙනිින් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා එතුමාට. මම හිතනවා කැබිනට් මණ්ඩලයේ අනිත් ඇමතිවරුත් තමන්ගේ ආයතන වලින් දෙන්න පුළුවන් ආයතන ගොඩක් තියෙනවා. අපි දන්නවා පෞද්ගලික අංශයේ ඉන්න කලින්
ඒ අනුව සංජය ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට තමන්ගේ මීළඟ අභියෝගය වන්නේ 2018 වර්ෂයේ ඉන්දුනීසියාවේදී පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලයි. මෙම ආසියානු ක්‍රීඩා උළෙලේදී දකුණු ආසියාව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යෙන්ම ඉන්දියාව පරාජයට පත් කරමින් ආසියාව මට්ටම ජයගන්නට බලාපොරොත්තු වන බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඔහු ඍජුවම සඳහන් කළා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී නොහැකි වූ ඉන්දියාව පරාජයට පත් කිරීමේ අවස්ථාව නියත වශයෙන්ම 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී ලබා ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සියලුම පහසුකම් ශ්‍රී ලංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීමට තමා ඇතුළු රජය මැදිහත්වන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
එවගේම රංගන මේ වන විට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී තිබෙන්නේ බංග්ලාදේශයේදී. ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ඊයේ රාත්‍රියේදී නිමාවට පත් වුණා. අපි දැනගන්නට කැමති ඒ ආශ්‍රිත කරුණු කාරණාත්.
ඔව් සංජය, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියා. එසේ පිටත්ව යාමට මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මේ ආකාරයෙන් අදහස් දක්වා සිටියා.
අපිට ඒ ඕනෑම කණ්ඩායමක සෙල්ලම් කරන්න දක්ෂ ක්‍රීඩකයන් අපි එකතු ඉන්නවා.
මම හිතනවා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉතා හොඳින් ක්‍රීඩා කරයි කියලා නවකයන්ට සහයෝගයක් වෙන්න. සීලුම ක්‍රීඩකයන්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහ කනිෂ්ඨ ක්‍රීඩකයන් සීලු දෙනා බලාපොරොත්තුෙන් ඉන්නේ ඉතා හොඳින් ක්‍රීඩා කරලා රටේ ජයග්‍රහණයට උදව්වක් වෙන්න.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු තරගයට මුහුණ දුන්නේ එක්සත් අරාබි එමිරාජ් කණ්ඩායම සමගයි. එම තරගයේ ඉතාමත්ම පහසුවෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා වියයි තරගයට පෙර බොහෝ දිනක කල්පනා කළත් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් තර්ජනයක් එල්ල කරන්නට එක්සත් අරාබි එමිරාජ් කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකාව පළමුවෙන්ම පන්දුර පහරදී ලබා ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 129ක් පමණයි. ශ්‍රී ලංකාවේ පිතිකරන ලයිස්තුව යම් ආකාරයකින් වෙනස් කර තිබුණා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ TM දිල්ෂාන් සමගින් දිනේෂ් චන්දිමාල්. මෙය දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම ඇතුළතින් එල්ල වූ යම් අභියෝගයක් වශයෙනුත් අපට ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඔහු පෞද්ගලිකව එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. ලකුණු 50ක් ලබා ගත්තා පන්දු 39කදී 4 පහර 7ක් සහ 1 6 පහරක් සමගින්. TM දිල්ෂාන් ලකුණු 27ක් ලබා ගත්තා. ඉන් අනතුරුව කිසිදු පිතිකරුවෙකු සාර්ථකත්වයට පත් වූයේ නැහැ. කෙසේ වෙතත් මෙම තරගයේදී ආබාධවලට ලක් වී සිටි රංගන හේරත්, ඇන්ජලෝ මැතිස් සහ නුවන් කුලසේකර නැවතත් කණ්ඩායමට කලකට පසු එක් වී සිටීමක් කැපී පෙනුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේ අංශයෙන් නම් ඊයේ දිනේදී සාර්ථකත්වයට පත් වුණා. එක්සත් අරාබි එමිරාජ් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 115ක් පමණයි. ලසිත් මාලිංග නායකත්වයේ වගකීම ඉටු කළා ලකුණු 26කට කඩුලු 4ක් සමගින්. ඔහු තරගයේ වීරය සම්මානය හිමි කරගත්තා. නුවන් කුලසේකර ලකුණු 10ට කඩුලු 3යි, රංගන හේරත් ලකුණු 22කට කඩුලු 2ක් පිනහෙළුවා. කෙසේ වෙතත් සංජය, මේ තරගාවලියේ විකාශන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රීඩා ලෝලයෙන් අතර යම් කිසි ගැටලුකාරී වාතාවරණයක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ නිල විකාශන අයිතියට හිමිකම් කියන්නේ TNL රූපවාහිනියයි. මීට පෙර ජාත්‍යන්තර තරගාවලි විකාශනය කිරීමේ වැඩි අත්දැකීමක් ඔවුන්ට නැහැ. මෙම නාලිකාව සුසර කර ගැනීමේ ගැටලු පවතින බව තමයි ක්‍රීඩා ලෝලින් පවසා තිබෙන්නේ. කෙසේ වෙතත් සංජය, මෙම විකාශන අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ඇතැම් පාර්ශ්වයන්ගේ අදහසක් තමයි මේ දේශපාලනික බලපෑමක් මත මෙම විකාශන අයිතිය TNL රූපවාහිනිය හිමි කරගත් බවට කෙසේ වෙතත් මේ වන විට ඉතාමත් පැහැදිලිව වාර්තා වන ආකාරයට ඔවුන් නිල ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහා මෙම විකාශන අයිතිය හිමි කරගෙන තිබෙන්නේ. ඒ අනුව ඉදිරි වසර 4ක කාලයක් සඳහා ICC සම්බන්ධ වන ජාත්‍යන්තර තරඟාවලිය සියල්ලකම විකාශන අයිතිය නිල වශයෙන් ජාතික රූපවාහිනිය ඉදිරි වසර 4ක කාලය සඳහා හිමි කරගෙන තිබෙනවා. ඒ අනුව මෙම තරඟාවලියෙන් පසුව පැවැත්වෙන ICC 20x20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිට අනෙකුත් සෑම ප්‍රධාන තරඟාවලියකම නිල විකාශන අයිතිය හිමි කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියයි.
දන පවදානිය යොමු කරන්නේ ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් පිටියට. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හිදී නිමාවට පත් වුණා. මෙම තරඟයේ ජයග්‍රහණය හිමි කරගන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා. මේ ජයග්‍රහණයත් සමගින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ හිමි කරගන්නට ඔස්ට්‍රේලියාවට හැකියාව ලැබෙනවා. මෙම තරඟයේ අතරතුරදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ් සහ තරඟයේ විනිසුරු වශයෙන් කටයුතු කළ රැන්මෝ මාටිනස් ඔහු ශ්‍රී ලාංකික විනිසුරුවරයෙක් අතර ඇති වූ සිද්ධිය මේ වන විට මතභේදකාරී සිද්ධියක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම තුන්වන විනිසුරු ලබා දුන් තීරණයකට එරෙහිව ජෝෂ් හේසල්වුඩ් පිටියේ විනිසුරු වශයෙන් කටයුතු කළ රැන්මෝ මාටිනස් මහතාට අසභ්‍ය වශයෙන් බැනවැදීම මේ වන විට මතභේදකාරී තත්වයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වෝන පවා ප්‍රකාශ කර තිබෙනවා මෙවැනි අශෝභන හැසිරීම් අනුමත කළ නොහැකි බව. එවගේම නවසීලන්ත ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් මැකලම්ගේ සමුගැනීමත් මෙම තරඟයත් සමගින් සිදු වූ සුවිශේෂී සිදුවීමක් බවට පත් වුණා. ඔහු ලෝක වාර්තාවක් සමගින් තමයි තමන්ගේ අවසන් ටෙස්ට් ඉනිම නිමාවට පත් කළේ. ඔහු වේගවත්ම ටෙස්ට් ශතකය මෙහිදී වාර්තා කරන්න සමත් වුණා. පන්දු 54කදී තමන්ගේ ටෙස්ට් ශතකය මෙහිදී ඔහු වාර්තා කළේ. ටෙස්ට් තරඟ 101කදී ලකුණු 6453ක් වාර්තා කරන්නට බ්‍රෙන්ඩන් මැකලම් සමත් වී තිබෙනවා. තමන්ගේ සමුගැනීම සිදුවන්නේ නියම කාලයේද මේ පිළිබඳව අදහස් දක්වන බ්‍රෙන්ඩන් මැකලම්.
The time's right, you know, I sort of came to that realization when I made the decision and I knew I could steel myself for another couple of challenges and now walk away comfortable with my decision and looking forward to the next stage of my life and spend some time with the family and I think the team's at that stage as well that they're ready for a new leader and a slightly new direction as well.
ඒ සමගින් අදට ක්‍රීඩා පිටියේ තතුවිත්තේ නිමාවටපත් කරන්නට සූදානම්. මෙලබෙන සතියේදීත් හමු වෙමු දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිත්තේ සමගින්.